Order, please. Kathanayakawaraya visin lipili kanadi piliganwima Sri Lanka Prajathantika Samajwadi Dandalaye Andukama Vyavasthave 41A6 Vyavasthawa Prakarawa 2018 Varshaye Palawini Wathuwa Enam 1/1/2018 Sita 31/3/2018 Danda Mudal Commission Sabhave Karyabasa Sadhana Warthawa Mama Idiripat Karami ඊළඟට ලිපි ලේඛනාදිය පිළිගැන්වීම ප්‍රධාන සංවිධායකතුමා ගරු සදේශ කටයුතු ඇමතිතුමා
ගරු කථානායකතුමනි 2017 වර්ෂය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධකන වාර්තා සහ ගිණුම් වාර්තාව මම ඉදිරිපත් කරමි එම වාර්තාව අභ්‍යන්තර පරිපාලන හා රාජ්‍ය කළමනාකරණ පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු රාජ්‍ය පරිපාලන කළමනාකරණ සහ නීතිය සාමයේ පිළිබඳ අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි 2017 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා පොලිසියේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමතිතුමා.
ගරු කථානායකතුමනි 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 24A වගන්ති යටතේ අග්නිදිග විශ්වවිද්‍යාලයේ උපකුලපති වෙනුවට නිසි බලධරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2018 ජූනි 19 දින ඇති අංක 2076/13 දරන අතිවිශේෂ කැසට් පත්‍රයේ පළ කරන ලද නියමය මම ඉදිරිපත් කරමි. එම නියමය අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාර්ක සභා වාර්තා පිළිගැන්වීම ප්‍රතිසංධාන හා උතුරු නැගෙනහිර නැවත ගොඩනැගීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තාව එම කාර්ක සභාවේ සභාපති ගරු මාවේ සේනාධිරාජා මැතිතුමා විසින් පිළිගැන්වීම ඒ වෙනුවට කරුණාරත්න පරණවිතාන මැතිතුමා ඉදිරිපත් කරනු ඇත.
ගරු කථානායකතුමනි සභාවේ සභාපතිතුමා වෙනුවෙන් මම ඉදිරිපත් කරනවා ප්‍රතිසංධාන හා උතුරු හා නැගෙනහිර නැවත ගොඩනැගීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේත යොමු කරන ලද 1/2015 සහ 2016 වර්ෂ සඳහා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තා හා වාර්ෂික ගිණුම් 2012 2013 2014 සහ 2015 වර්ෂ සඳහා තැනැත්තන් දේපළ සහ කර්මාන්ත පුනරුත්ථාපන අධිකාරී වාර්ෂික වාර්තා සහ ගිණුම් ප්‍රකාශ 2016 සහ 2017 වර්ෂ සඳහා ජාතික සහජීවනය සංවාද හා රාජභාෂා අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තා සහ 2014 වර්ෂය සඳහා ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තා මම ඉදිරිපත් කරමි.
සෞඛ්‍ය මානව සුබසාධනයේ සමාජ සබල ගැනීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තාව එම සභාවේ සභාපති ගරු වයින්ලවාගරම් තිලකරාජා මහතා විසින් පිළිගැන්වීම.
Honorable Speaker, as a member of the Sectoral Oversight Committee on Health and Human Welfare Social Empowerment, I present the report of the Sectoral Oversight Committee on Health and Human Welfare Social Empowerment on Department Ownership Special Provision Bill, which was referred to the said committee. Thank you.
මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු අජිත් පෙරේරා මැතිතුමා. ගරු ගාමිණී ලොකුගේ මැතිතුමා. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු ආනන්ද අලුත්ගමේ මැතිතුමා ගරු අධ්‍යාපන ඇමතිතුමාගේ ඇසීමට
අහනවා ගරු කථානායකතුමනි
ගරු අධ්‍යාපන ඇමතිතුමා
ගරු කථානායකතුමනි A1 ජාතික පාසල් 35යි A2 ඇමනුම එකේ තියෙනවා A3ට පිළිතුරත් ඇමනුම එක A4ටත් ඇමනුම එක ඒක සභාගත කරනවා දිග විස්තරයක් නිසා A5 පිළිතුර ඔව් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අයත් භූමියෙන් කොටසක නව ජාතික පාසලක් ඉදිකිරීම සඳහා මූලික අවශ්‍ය මූලික ක්‍රියාමාර්ග ගනිමින් සිටි A6 පිළිතුර ඔව් ජාතික පාසල්වල ඉගෙනුම් ප්‍රවර්ධනය සඳහා පාසල් පාදක ඉදිනුම් ප්‍රවර්ධන ලෙස ප්‍රධානයක් ලබා දීම 50%ක් අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනයටද 50%ක් සුළු අලුත් පෙඩියා කටයුතු සඳහාද යොදවයි. 2017 වර්ෂයේ ඒ සඳහා වෙන් කළ මුදල ₹6,6.19928 ද්විතීක අංශයේ ගුණාත්මක යෙදවුම් සඳහා සෑම ජාතික පාසලකටම ප්‍රතිපාදන වාර්ෂිකව ලබා දෙනු ලැබේ. 2017 වර්ෂයේ ඒ සඳහා වෙන් කළ මුදල ₹3,3742. එමෙන්ම ලීබඩු හා උපකරණ හා යන්ත්‍රෝපකරණ අලුත් වැඩියාව සඳහා වාර්ෂිකව ප්‍රතිපාදන වෙන් කෙරේ. 2017 වර්ෂයේ ඒ සඳහා වෙන් කළ මුදල ₹4,4379. මානව සම්පත් සංවර්ධනය සඳහා විදුහල්පති පුහුණු වැඩසටහන් සංවිධානය කර පාසල් පරිපාලනයේ වඩාත් කාර්යක්ෂම කිරීමට පියවර ගැනීම. වාර්ෂිකව ජාතික පාසල්වලට ලී බඩු උපකරණ හා යන්ත්‍රපකරණ ලබා දීම. ආ අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය ගරු අමාත්‍යතුමා මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ විශාල දියුණුවක් ඇති කිරීම සඳහා මේ ගන්නා උත්සාහය මේ රටේම ජනතාව අගය කරන අතර විශේෂයෙන්ම රක්ෂණය දරුවන් සඳහා ලබා දීම ඉතා වැදගත් කාරණයක්. ඇත්තෙන්ම අපි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු හැටියට ගරු කථානායකතුමනි, අපි දැනගන්න කැමති ළඟම පාසල හොඳම පාසල හැටියට විශාල පාසල්වල දියුණුවක් ඇති කළත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට අපිට යම් අවස්ථාවකදී පළාත් සභාවේ ඒ ක්‍රියාකාරකම් තුළ මේ මුදල් පළාත් සභාවට ලබලා දීලා අපේ ආසනවල කරන අධ්‍යාපන කටයුතු සඳහා අපි දැනුවත් නැති බැවින් ගරු අමාත්‍යතුමනි, මේ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්නද කියන ප්‍රශ්නේ මම අහනවා.
අධ්‍යාපන ඇමතුමාගේ අවධානයට
හොඳයි. එච්චරද?
බොහොම ස්තුතියි.
හොඳයි. ගරු ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මයා, ගරු සමාජ සුබසාධන ප්‍රාතික කර්මාන්ත ඇමතුමාගේ ඇසීමට.
ගරු කථානායකතුමනි, මම ප්‍රශ්නේ අසනවා. ගරු කථානායකතුමනි, එක ධීවර අධිකලාප 10ක් සහ කෘෂි අධිකලාප 24ක් පිහිටුවීමට යෝජනා කරන ලදී. කෘෂි අධිකලාප යටතේ 2016 වර්ෂයේ කෘෂි අධිකලාප සඳහා ඉඩම් අඳුනා ගන්නා ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුවත් කරන ලදී. ඒ අනුව අම්පාර ගාල්ල සහ මාතලේ දිස්ත්‍රික් සඳහා අවශ්‍ය ඉඩම් අඳුනා ගන්නා ලදී. 2017 සහ 2018 වර්ෂවලදී මෙම කලාප පිහිටුවීමට අදාළ පාරිසරික අගයීම්, මිනින්දෝරු කටයුතු සහ ගෘහ නිර්මාණ සැලසුම් කටයුතු ආරම්භ කළ අතර දැනට ඒවා අවසන් කර ඇත. අදාළ ඉදිකිරීම් සඳහා කොන්ත්‍රාත්කරුවන් හඳුනා ගැනීම ආරම්භ කොට ඇත. 2018 වර්ෂයේදී පුත්තලම දිස්ත්‍රික්කයේ අධිකලාප පිහිටුවීම සඳහා අඳුනාගෙන ඇත. ධීවර අධිකලාප යටතේ 2016 වර්ෂයේදී ඔළුවිල්, අම්පාර ඇතුළුව සහ කල්පිටිය, මන්නාරම සහ කිලිනොච්චිය ඇතුළුව කලාප පිහිටුවීම සඳහා අඳුනා ගන්නා ලදී. 2016-17 වර්ෂයේ මෙම අධිකලාප පිහිටුවීමේ කටයුතු ආරම්භ කොට ඉදිකිරීම් කටයුතු කරගෙන යන ලදී. 2018 වර්ෂයේදී මෙම කලාපවල ඉදිකිරීම් කටයුතු කරගෙන යන අතර දැනට නිෂ්පාදන කටයුතුද ආරම්භා ඇත. 2018 වන විට කන්ද උඩරට කලාපයේ නුවරඑළිය බදුල්ල ඇතුළු මාතලේ පොළොන්නරු කලාපය සහ යාපනය හා මුලතිව් කලාපය හඳුනාගෙන ඇත. උක්ත යෝජනාවට අනුව පිහිට වූ එක් එක් කලාපයක් වෙනුවෙන් අපි 2016 අපි වියදම් කළා නැහැ මුදල්. 2017 අවුරුද්දේ අම්පාර ₹5,000,000, 2018 ₹100,000,000, ගාල්ල 2017 ₹5,000,000, 2018 ₹100,000,000, මාතලේ ₹3,000,000, 2018 ₹100,000,000, ධීවර කල්පිටිය අපි 2016 ₹1,000,000,000 වියදම් කළා තියෙනවා, 2017 ₹1,800,000,000 වියදම් කළා තියෙනවා, 2018 ₹1,300,000,000 වියදම් කළා තියෙනවා, ඔළුවිල් ₹1,000,000,000 වියදම් කළා තියෙනවා 2016ට, 2017 ₹1,12,000,000 වියදම් කළා තියෙනවා, 2018ට ₹1,18,000,000 වියදම් කළා තියෙනවා. 3. සමාජ සුබසාධනා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය වගකීම දරයි. 4. කෘෂි කලාප සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය දිවයින පුරා වගා කිරීමට කටයුතු කරන ලදී. මේ තුලින් අපනයන අගදාමේ වැඩි වෙමින් පවතී. ඒ අනුව 2016 වර්ෂයේ ඇමරිකන් ඩොලර් මිලියන 326ක් වූ ප්‍රාථමික අපනයන වටිනාකම 2017 වර්ෂයේදී ඇමරිකන් ඩොලර් මිලියන 454ක් දක්වා 39%කින් වර්ධනය වුණා. කලාපවල නිෂ්පාදනය ආරම්භ වීම තුලින් ප්‍රාථමික අපනයන වටිනාකම ඇමරිකන් ඩොලර් මිලියන 1500ක් දක්වා වැඩි කිරීමට අපේක්ෂිතයි. ආ අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, අපි ඇමතිතුමාට ස්තුතිවන්ත වෙනවා දීර්ඝ පැහැදිලි කිරීමක් කරගන්න ලැබුණාට. නමුත් මම මේ ප්‍රශ්නේ විශේෂයෙන් කරු ඔබතුමාගේ අවධානයටත් යොමු කරන්නේ රාජ්‍ය මූල්‍ය පිළිබඳව මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රධානම ලියවිල්ල වන අයවැය යෝජනාවල සඳහන් වෙන ආකාරයයි ඒ ක්‍රියාත්මක වෙන ආකාරය අතර වෙනස තුළ දැන් අපිට පසු විපරං හා මූල්‍ය ගිණුම්කරණය පිළිබඳ විශාල ප්‍රශ්නයක් තිබෙන බව මම මේ ගරු සභාවට දැනුම් දෙන්න කැමැතියි. ගරු කතානායකතුමනි, 2016 අයවැය ලේඛනයේ මේ අයවැය යෝජනා 183 මුදල් වෙන් වෙන්නේ මේ විදිහට. ගරු අගමැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර ඇති පරිදි විශේෂ කෘෂිකාර්මික හා ධීවර අපනයන කලාප රට තුළ පිහිටව ඇත. ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ වෙත මෙම යෝජිත කෘෂිකාර්මික හා ධීවර අපනයන කලාප පිහිටවීම සඳහා රුපියල් මිලියන 2000ක් වෙන් කරනවා. එතකොට දැන් මේ ගරු සභාවේ 3-2 ඡන්දෙන් 2016 වර්ෂයට තමයි මේ 2000 වෙන් කරන්නේ. එතකොට මේ 2000 වෙන් කරපු එකෙන් 2016 වර්ෂයේදී ඔබතුමා දැන් සඳහන් කළ පරිදි ඉතාම කුඩා මුදලක් තමයි මේ වෙනුවෙන් වැය වෙන්නේ. ඉතිරි මුදල් ප්‍රමාණය දැන් භාණ්ඩාගාරයට යනවා කියලා එකක් නැහැ නේ. භාණ්ඩාගාරෙන් මේ මුදල් ඔබතුමාගේ අමාත්‍යාංශයට එන්නේ නැහැ. ඉතින් මේ ගැටලුව නිසා මේ අපි පාර්ලිමේන්තුවට දැනුම් දෙන්නේ අයවැය යෝජනා වශයෙන් ව්‍යාජයක් කියලා ඔබතුමා පිළිගන්නවද? ඔබතුමාට කියන්න පුළුවන්ද මේ මිලියන 2000ක්, ඒ කියන්නේ බිලියන 2කින් 2016 වර්ෂයේදී මේ ව්‍යාපෘතිය සඳහා වියදම් කරපු නිශ්චිත මුදල කොච්චරද කියලා සඳහන් කරන්න.
ගරු ඇමතිතුමා,
ගරු කතානායකතුමනි, බන්දුල ගුණවර්ධන ඇමතිතුමා ඇමතිවරයෙක් හැටියට මෙම සභාවේ හිටියා, ඒ වගේම රටේ වැඩ කටයුතු කරා. සාමාන්‍යයෙන් අයවැයෙන් අපිට මුදල් වෙන් කරාම මම දැකලා තිනවා සමහර අමාත්‍යාංශවල මේ මුදල් ටික අරගෙන කොහොම හරි ඒ අවුරුද්ද අන්තිමට මොකක් හරි ක්‍රමයකින් වියදම් කරන්න තමයි උත්සාහ දරන්නේ. ඒකම තමයි අද අපේ රට මේ තත්ත්වයට වැටලා තියෙන්නේ. දැන් අපි හම්බන්තොට වරාය වගේ එකක් අරගත්තොත් එහෙම වරායක් හැදුවා කිසිම සැලැස්මක් නැතුව. එතකොට වරායට නැව් 58යි ඇවිල්ලා තිබ්බේ. එතකොට ඒ වරාය අන්තිමේදී අස්සම් කළා තියෙන ගිවිසුම් අනුව අපිට ඒ වරාය චීනට සින්න වෙනවා. ඒ මුදල වරායෙන් අපි හම්බ කරේ නැත්නම් අපිට අවසානයේදී
මේකට කියනවා
අපිට වෙන්නේ ඒ ගිවිසුමත් එක්ක ගරු කතානායකතුමනි වරාය අපි අස්සම් කළා තියෙනවා ගිවිසුමක්. එතකොට ඒ ගිවිසුමත් එක්කලා වරායෙන් තමයි මේ මුදල් හොයාගෙන ඒක ගෙවන්න ඕනේ. එතකොට එහෙම නැත්නම් වෙන්නේ අපිට අර අහිංසක ගොවි ජනතාව මේ රටේ වැඩ කරන ජනතාව වැඩ කරන මුදල් වලින් අපි බදු හැටියට අය කරගෙන ඒ වරායේ මුදල් ගෙවන්න ඕනේ. එතකොට එහෙම නැත්තම් ඒ වරායේ සින්න වෙනවා. ඉතින් අපිට පුළුවන් වුණා අඩුගානේ අර සින්න වෙන එක නවත්තල ඉවර වෙලා ඒක බද්දක් යටට පත් කළ ඉවර වෙලා අඩුගානේ ඒක රටට බේරගන්න. ඒ වගේම
මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ගරු මෙතුම
ගරු කතානායකතුමනි, මේක අපි ගත්තොත් එහෙම ගරු ගරු අගමැතිතුමා මට මේ වගකීම බාර දුන්නා. මේ වගකීම බාර දුන්නම මම බැලුවා එකපාරටම අපි මේ කලාප හදන්න මේවැ කර්මාන්ත ශාලා ඇති කරන්න මේ කර්මාන්ත ශාලාවට අමුද්‍රව්‍ය අවශ්‍ය කරනවා. ඒක නිසා අපි මුලින්ම 2015 අපි පැල කෘෂිකර්ම අපනයන භෝග වගා කරන්න පටන් අරගත්තා. එතකොට අපි 2015 කෘෂිකර්ම අපනයන භෝග 170,000ක් ජනතාවට බෙදලා දුන්නා. ඒව හිටවන්න අපි ධනසවිය කියලා ව්‍යාපෘතියක් පටන් අරගත්තා. දිරිය කාන්තාවන් දශලක්ෂකේ ගෙවල් වල ගෙවතු වගාව කරලා ඒගොල්ලන්ගේ ආදායම 1,02,000කින් වැඩි කරන්න 2016 අවුරුද්දේ අපි පැල 170,000ක් බවල බෙදුවා. 2000 ගිය අවුරුද්දේ අපි 150,000ක් බෙදුවා. එතකොට මේ අවුරුද්දේ අපි බලාපොරොත්තු වෙනවා 10 කෝටියක් පැල හිටවල බෙදන්න. එතකොට දැන් අපි ලෑස්ති. මොකද ඒ අස්වැන්න නැත්තම් කර්මාන්ත ශාලා මිනිස්සු දාලා මොනවා අගේ දාමේ වැඩි කරන්නද, මොනවා නිෂ්පාදනය කරන්නද? එතකොට දැන් ඒක නිසා අපි අපි ඊට ඉස්සෙල්ලා දැන් ගිය ආණ්ඩුව කරා වගේ සැලැස්මක් නැතුව අපිට වැඩ කරන්න පුළුවන්කමක් නැහැ. අගමැතිතුමා මට යම්කිසි වගකීමක් බාර දුන්නම එතුමා බලාපොරොත්තු වෙන්නේ ඒ වගකීම අපෙන් හරියට ඉෂ්ට කරයි කියලා. රජයේ මුදල් අපි නාස්ති කරන්නේ නැතුව හරියාකාරව රජයේ මුදල් වියදම් කරලා තියෙනවා කියන එක ඔබතුමාට
මම මොහොතේ දෙවෙනි ප්‍රශ්නේ අහන්න ගරුව මන්ත්‍රීතුමා.
එතුමා කළ ප්‍රකාශය අනුව එතුමා ප්‍රාථමික කටයුතු පිළිබඳ ගරු ඇමතිතුමා මේ තරම්ම ප්‍රාථමික මට්ටමට වැටේ කියලා මම විශ්වාස කළේ නැහැ.
ප්‍රශ්න අහන්න ගරු මන්ත්‍රීතුමා.
ඒ අනුව දැන් එතුමා කියන විදිහට අපි කැබිනට් මණ්ඩලවල ඉඳලා ඕනේ ඕනේ විදිහට එහෙම ව්‍යාපෘති වල මුදල් මොනවා හරි කළා වියදම් කළා ඉවර කරන්න බෑ. දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා, විමල් වීරවංශ ඇමතිතුමා, දලසලප්පෙරුම ඇමතිතුමා අපි ඔක්කොම කැබිනට් මණ්ඩලවල ඉඳලා තියෙනවා. නමුත් ඇමතිවරයාට හෝ අමාත්‍යාංශයට ඕනේ ඕනේ විදිහට මේ මුදල් වියදම් කරන්න බෑ. ශේෂ්ඨාධිකරණයේ තීන්දුවක් තියෙනවා. යම් කිසි නිශ්චිත ව්‍යාපෘතිය සඳහා වෙන් කළ මුදල් වෙනත් දේ සඳහා යොදවන්න බෑ කියලා. ඒක තමයි රාජ්‍ය මූල්‍යයේ ප්‍රතිපත්තිය. ඒ නිසා ඔබතුමා ඒ කියන එක වැරදි. මම කියන්නේ ඔබතුමා අවංකව වියදම් ඉතාම පිරිමැසුන්දායකව කරන වැදගත් ඒ කටයුත්තට ආදරය කරන ඇමතිවරයෙක් බව අගමැතිතුමා පිළිගන්නවා. ඒක අගමැතිතුමා දැන් මෙතන ඉන්නවනේ. ඉතින් ඒක ගැන ප්‍රශ්නයක් නැහැ. මම අහන්නේ මේ ඔබතුමාට මේ රාජ්‍ය අයවැයෙන් වෙන් කරලා දෙන මුදල ව්‍යාජයක් කියලා. මොකද එතන බිලියන දෙකක් වෙන් කළාට ඒ වර්ෂයට ඒ බිලියන දෙක වෙන් කිරීම අදි අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර වෙන් කිරීමක් ඒ නිශ්චිත ව්‍යාපෘතියට. ඒ නිසා ඒ අයවැයේ සංඛ්‍යා පුරෝකතනයන් සාධාරණ නැහැ කියන එක ඔබතුමා පිළිගන්නවද කියන එකයි මං ඇහුවේ.
හොඳයි ගරු කතානායකතුමනි, මම ඇමතිතුමා කියන එක පිළිගන්නේ නැහැ. මොකද දැන් අපිට මිලියන 2000ක් වෙන් කරලා තියෙන නිසා අපිට බය නැතුව ඒ වැඩ සැලසුම් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට අයවැයෙන් මිලියන 100ක් විතර නම් වියදම් කරලා තියෙන්නේ, අපිට වෙන් කරලා තියෙන්නේ. අපි කොහොමද සැලසුම් කරන්නේ ඊළඟ අවුරුදු දෙකද? එතකොට ඒක නිසා ඒ මුදල අපිට වෙන් කරලා තියෙන නිසා බය නැතුව අද අපිට සැලසුම් කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒක මම පිළිගන්නේ.
හොඳයි හොඳයි, මත ගැටුම් දෙකක් තියෙනවා. හරි හරිනේ. හොඳයි, බොහොම ස්තුතියි ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා, ගරු උදේ ප්‍රභාත් ගමන්පිල මැතිතුමා, ගරු ඩග්ල දේවානන්ද මැතිතුමා, විද්‍යා තාක්ෂණ
පර්යේෂණ ගෞරව සභානායකර අවර්களே,
ගරු ඇමතිතුමා,
ගරු කතානායකතුමනි, පිළිතුර එක. යාපනයේ තාක්ෂණ විද්‍යාලය වෙත පසුගිය වර්ෂවල ලැබූ අයදුම් පස් සංඛ්‍යාව පිළිබඳ විස්තර පහත දැක්වේ. 2016 අයදුම් පත් ගන්න 3320යි, බඳවාගත් ගණන 1076යි. 2017 අයදුම් පත් ගන්න 3458යි, බඳවාගත් ගණන 1350යි. 2018 අයදුම් පත් ගන්න 2749යි, බඳවාගත් ගණන 1127යි. 2. ඉහත සටහනට අනුව පුහුණු අවස්ථාවන් සෑම අයදුම්කරුවෙකුට නොලැබෙන බව පැහැදිලිය. 2. යාපනය දිස්ත්‍රික්කයේ තෙන්මරාජ් ප්‍රදේශයේ නවකාර්මික විද්‍යාලයේ ඉදිකිරීමට වීරසිංහම් මධ්‍ය මහාවිද්‍යාලයට අයත් ඉඩම අක්කර 6ක් ලබා දීමට එකඟතාව එම විද්‍යාලයේ විදුහල්පති විසින් ලිඛිතව දන්වා ඇත. ඒ ඉඩම පවරා ගැනීමේ කටයුතු අවසන් වී නැත. ජාතික 4 ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව මගින් ව්‍යාපෘති යෝජනාව අනුමත කර ඇත. ආ 1. මීසාලේ නව කාර්මික විදුහල ඉදිකිරීම සඳහා මූලික වැඩකටයුතු හා මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර තිබේද කියන ප්‍රශ්නයට පිළිතුර, නව කාර්මික විද්‍යාලය ඉදිකිරීම සඳහා ඉඩම ලබා ගැනීමට එකඟතාව ලබා දී ඇතත් අදාළ ඉඩම දෙපාර්තමේන්තුව වෙත පවරා ගැනීමේ කටයුතු අවසන් වී නොමැති බැවින් 2018 වර්ෂය සඳහා ප්‍රතිපාදන වෙන්කර නොමැත. 2. පිළිතුර, ඉදිකිරීම කටයුතු ආරම්භ කරන දිනය නිශ්චිතව තීරණය කර නොමැත. නොයසේ නම් මේ මන්ද ඉදිකිරීම පවරා ගැනීමේ කටයුතු මෙතෙක් අවසන් වී නොමැති බැවින්. නමුත් මේ වෙලාවේ අපි සඳහන් කරන්න කැමති අපේ අමාත්‍යාංශය මේ ඉදිකිරීම මේ ඉඩම පවරා ගැනීමේ කටයුතු වේගවත් කිරීම සඳහා වැඩ කරගෙන යනවායි කියන කාරණය.
ஆனபர் டாக்டர் தியானந்த் ஆய் ஓகே.
ஓ, நன்றி கௌரவ சபாநாயகர் அவர்களே. என்னுடைய முதலாவது கேள்வி, இன்று வடமாகாணத்தில் இருக்கின்ற அந்த வேலைவாய்ப்பற்ற பிரச்சனைகள், அதால் ஏற்படக்கூடிய சமூக பாதிப்புகளிலிருந்து மக்களை இளைஞர்களை விடுவிக்க வேண்டி இருப்பதனால் இந்த இதை எவ்வளோ காலத்தில் இந்த இதை நிறுவ முடியுமென கேட்க விரும்புகிறேன்.
ஹரிஜோக்கம்
ගරුවන්තුතුමනි අපිට තිබෙන ප්‍රශ්නේ තමයි මේ ඉඩම පවරා ගැනීම කටයුතු ප්‍රමාද වීම. අපි මේ ඉදිරි මාස දෙක තුන ඇතුළත ඒ කටයුතු අවසන් කරවහම ඊළඟ වසරෙන් ප්‍රතිපාදන වෙන් කරලා විද්‍යාලය පටන් ගන්න බලාපොරොත්තු වෙන බව සඳහන් කරන්න කැමතියි.
නන්දි ගෞරව සභාවනර
ගරු එස්.එම්. මාරිකා මැතිතුමා
පැමිණෙස
ගරු හේෂා විතානගේ මන්ත්‍රීතුමා
ගරු කතානායකතුමනි මම ප්‍රශ්නය අහන
ගරු පළාත් සභා පළාත්පාන ඇමතිතුමා
මන්ත්‍රීතුමා වත්මන් මහැමති කෙනෙක් නැහැ මේ අවස්ථාවේ.
ඔල තියෙන ඉටුම් මහැමතිවරයා ගැන අහන්නේ.
මට උත්තරයක් තියෙනවා. හැබැයි දිග උත්තරක් මම සභාගත කරන්න ඔබතුමා මහැමතිගේ විදේශ චාරිකාගෙන අහලා තියෙනවා, වියදම් ගැන අහලා තියෙනවා, කාත්තික ගියේද කියලා, ඒක ලැබුණු ප්‍රතිලාභය මොනවද කියලා. ඒක දීර්ඝ වார்த்தාවක්.
ඒ හොඳයිද ගරු මන්ත්‍රීතුමා සභාගත කරන.
ඔව් ගරු කතානායකතුමනි මට එකක් විතරක් කියන්න. මේකේ මේ අයන්න දෙවෙනි එකේ සංචාර සංඛ්‍යාව කීයද කියලා විතරක් පොඩ්ඩක් කියන්න පුළුවන් නะ.
වර්ෂයෙන් වර්ෂය දීලා තියන්නේ මන්තුමා, ඒක නිසා මට ගණන් කරන්න වෙයි.
හරි මේ කමන්නේ ඔබතුමා මේක මේ කරුකතානේ හැන්සාර් ගත වෙනෝනේ මේ කොහොමද
බොහොමද.
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, මමත් සබරගම පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් විදිහට අපි ඒ දවස්වල දැඩි විරෝධතාවයක් දැක්වුවා ගරු ඇමතුමනි මේ විදේශ සංචාර පිළිබඳව. මා දන්නා තරමින් 2012 වර්ෂයේ එක කාල සීමාවක අපි ප්‍රශ්න කරා විදේශ සංචාර 123ක් වසරක් ඇතුළත. ඒ කියන්නේ මං හිතන්නේ මේ යනෝ වෙනවා විතරයි පළාත් සභාවේ මුදල් වියදම් කරලා තිබුණා. දැන් අපි අහන්නේ සබරගමු පළාත් සභාව. මොකද මේ මධ්‍යම රජයේ මේ ගැන නියාමනයක් තියෙනවා, මොනවා හරි ප්‍රශ්න කරන්න පුළුවන්. පළාත් සභාවේදී තමන්ට හිතෙන තමන්ගේ ගෙදර සල්ලි වියදම් කරලා යන විදියට තමයි මේ මහා ප්‍රධාන අමාත්‍යරු මේක පාලනය කරන්නේ. ඒ නිසා ගරු ඇමතුමනි මම
2012ට සංචාරක තියෙන්නේ 3යි.
නෑ නෑ බලන්න ඔබතුමා හොඳට 120 මම කියන්නේ මුළු පළාත් සභාවේ 120 ගානක් පළාත් සභාවේ
ඔබතුමාලා තියෙන මහැමතුමාගේ චාරිකා.
ඔව් මහැමතුමාගේ කීයක් තියෙනවද කියන්නේ?
ඒකේ 3යි
මම හිතන්නේ ඔබතුමාට වැරදි
මේ මම ඔබතුමාට එකක් කියන්න කැමති. මට මේ ප්‍රධාන ලේකම් මට යවන වාර්තා මත තමයි මම පාර්ලිමේන්තුවට දැනුවා. මම ඉදත් කිව්වේ ඒක. මට ඊට අමතරව සොයා බැලීමක් කරන්න බෑ මන්තුමා. මට ලැබිලා තියෙන වාර්තාව අනුව 2012 චාරිකා 3යි.
ඒක අම කතානායකතුමනි. කතානායකතුමනි මේ පිළිතුර ඊට වඩා තියෙනවා.
තියෙනවද?
ඔව්. නෑ ඒ තියෙන්නේ සැප්තැම්බර් සිටනේ. සැප්තැම්බර් සිට තියෙන්නේ. 2013. මමනේ උත්තර දෙන්නේ දැන්. ඔයක නෑ මට පිළිතුරක් ඇවිල්ලා
තියෙනවා. මට දවල් තියෙන 2012 2013 2013 ට තියෙනවා 8. දැන් 2013 ට තියෙනවා 8ක්.
අපිට මහමතුමා කොච්චර ටුවස් ගියත් ප්‍රශ්නයක් නැහැ. මේ යන විදේශ සංචාරවල අරමුණ මොකක්ද කියන එක. අන්නේ අරමුණ ගැන කතා කරනවා නම් මේකේ පෞද්ගලික සංචාරවලට මුදල් වියදම් කරලා තියෙනවා. මම ඒක තමයි මගේ පළවෙනි ප්‍රශ්නේ වෙන්නේ. පෞද්ගලික සංචාර විශාල ප්‍රමාණයකට පළාත් සභාවේ මුදල් වියදම් කරලා තියෙනවා. ඒක වහගන්න එතුම කරන්නේ පළාත් සභාවේ සියලු මන්ත්‍රීවරු එකතු කරලි වෙලා කොහරි ටුවර් එකක් යනවා. එතකොට අර මන්ත්‍රීවරුන්ගේ සද්ද වැහිනවා. ඒ නිසා මම අහන්නේ මේ වෙනුවෙන් මේක සබරගමුව විතරක් නෙමෙයි අනිත් රටේ පළාත් සභාවල වෙන්න තුර. පෞද්ගලික සංචාර විශාල ප්‍රමාණයක්. මම ඔබතුමාගේ පිළිතුර ලැබුණා නම් එහෙම මගේ මම ඒ ගණන් එක කතා කරන්න හිටියේ. මම වෙන දවසක මේකේ ගණන් ටිකත් එක්ක ඔබතුමාට දෙන්නම්. මේ ප්‍රධාන ලේකම්තුමා මං හිතන්නේ මේ ටුවස් තුනක් කියලා කියන්නේ මම නිින්දෙන් ඇහැරිලා වෙන්නේ නැති. එතුමා අපි දන්න විදිහටම පළාත් සභාවේ ඉන්නේ නැතු විදිහ දිගින් දිගටම අපි දන්නවා ගියපු හේතුව.
නෑ හොයලා බලන්න ගරු.
ඔව්. පෞද්ගලික සංචාරය යන පළාත් සභාවේ මහමැතිවරයාට ඕන විදිහට යන්න පුළුවන්ද නැත්නම් ඒක මොකක් හරි ක්‍රමවේදයක් තියෙනවද කියලා දැනගන්න කැමතියි.
ගරු මන්ත්‍රීතුමා පළාත් සභාවල මහමැතිවරු යනකොට ආණ්ඩුකාරතුමගේ අවසරය ඇතිව තමයි යන්නේ. පාර්ලිමේන්තුවට ඒ විදේශ ගමන් සම්බන්ධයෙන් කිසිම පරිපාලනයක් නැහැ. ඒ සම්බන්ධයෙන් තියෙන්නේ ආණ්ඩුකාරතුමාගේ අනුමැතිය.
එමනේ මම මේ ගරු කතානායකතුමනි මම අහන්නේ ආණ්ඩුකාරතුමාගේ හරි ජනාධිපතිතුමාගේ හරි අවසර අරන් පළාත් මහමැතිතුමා විදේශ සංචාරය යන එක ඇත්ත. මම අහන්නේ මේකේ ලිමිට් එකක් තියද නැත්නම් ඕන ඕන විදියට. ඒ කියන්නේ කිසි පදනමක් නැතුව අඩුම ගානේ සභාව දැනුවත් කරන්න හා සභාවේ මුදල් වීදම් කිරීමේදී කිසිම ක්‍රමවේදයක් නැතුව මෙහෙම යන්න පුළුවන්ද කියලා අහන්නේ.
මං හිතා ආණ්ඩුවේ ප්‍රතිපත්තිම තීන්දුවක් ගත්තා පුළුවන් තරම් සභාවේ මුදල් වලින් පිටරට සංචාරය අඩු කරන එක. මං හිතන්නේ එහෙම ප්‍රතිපත්තියක්
නෑ ගරු මන්ත්‍රීතුමා හොඳයි මේ වාර්තාව ආවට පස්සේ ආපහු නැවත
ගරු කතානායකතුමනි පළාත් සභාව ඔබතුමා මම මේක සභාගත කරන්න ඔබතුමා
බලලා ඊට පස්සේ මම කරන්නේ ජාතික වැදගත්කම ප්‍රශ්න තියෙනවා නම් දැනගන්න මේ ප්‍රශ්නයක් නෑ ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මහත්මයා ගරු අධ්‍යාපන මහත්මයාගේ ඇසීම
මම අහනවා ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි අයන්න 1 6192 2 3936 3 4544 4 විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාවෙන් ලබාගත යුතුය. ආයන්න ඔව් ඇමුණුම එක ඇයන්න අදාළ නොවේ. ගරු කතානායකතුමනි මේ ප්‍රශ්නේ අධ්‍යාපන අමාත්‍යතුමා මේ වෙලාවේ පාර්ලිමේන්තුව ඉන්න නිසාම මේ ප්‍රශ්නේ උන්රාලිස්ටික්කේ ප්‍රශ්නාවලියක් මං ඇහුවේ ඔබතුමා ඊයේ හෝ පෙරේදා පාර්ලිමේන්තුවට පැහැදිලි කළ ආකාරයට ලංකාවේම මේ ජාතික පාසල් මට්ටමේ තියෙන විශාල විවෘත කිරීම් ගණනාවක් අනාගතයේ තිබෙනවා ඔබතුමා පැහැදිලි කළා පාර්ලිමේන්තුවට. ඒ අනුව මොනරාගල දිස්ත්‍රික්කයේ මේ 8 අග්‍රාමාත්‍යවරයාත් ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් මොනරාගල මහානාම ජාතික පාසලේ උත්සවයක් තිබෙනවා. මම ඔබතුමාගෙන් අහන්න ඕනා ඒ එවැනි ජාතික මට්ටමේ උත්සවයක් ඒ පාසලට එනකොට ඔබතුමාගේ පැත්තෙන් මොකද්ද දන්වලා තියෙන්නේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂට හෝ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂට හෝ ඒ විදුහල්පතිවරයාට කුමක්ද චක්‍රලේඛානුකූලව පවසා තිබෙන්නේ දන්වා තිබෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඒ ජාතික මට්ටමේ උත්සවයකට වියදම් දැරිය හැකි ක්‍රමයක් මොකද්ද කියලා. මොකද මගේ ප්‍රශ්නේ ඒ පාසල්වල පාසල් සංවර්ධන සමිතියේ මුදලක් ඒ උත්සවයට දරනවද? එහෙම නැත්නම් එහෙම මුදලක් දරලා ඒ මුදල නැවත තමුණාසල අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඒ වේදම දරනවද? මොකද්ද ක්‍රමය කියන්නේ? මොකද මම දන්න ධර්මෙන් ඒ සම්බන්ධව ඔබතුමාලා ලබා දීලා තියෙන උපදේශය හරියට අපිට දැනගත යුතුයි. මොකද එහෙම නැත්නම් ඒ දෙමාපියන් ඒ වේදම දරනවද?
නෑ ගරු කතානායකතුමනි ඒ වගේ උත්සවයකදී අමාත්‍යාංශයේ ඒ වේදම දරනවා.
හොඳයි දෙවෙනි ප්‍රශ්නේ අහන්න ගරු මන්ත්‍රීතුම.
නෑ මේ දෙවෙනි ප්‍රශ්නේත් ඒකට වදාහලවයි.
ඔව්.
මම දැන් දන්න තරමින් ඔබතුමා හොයලා බලන්න අමාත්‍යාංශයේ එතන වියදමක් දරලා නැහැ. ඒ ප්‍රදේශයේ ජනතාව දෙමාපියන් පාසල් සංවර්ධන සමිතිය ඒ ගුරුවරුන් විශාල අපහසුතාවයකට දෙමාපියන් ඇතුළුපත් වෙලා තිබෙනවා තමුණාසලගේ 8 තිබෙන ජාතික උත්සවයේ. මොකද මම දන තරමින් මේ වෙනකොටත් ඔබතුමාලගේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඒ සඳහා ඒ වියදම දරන ක්‍රමයක් නිශ්චිත ලෙස නැහැ. ඒ නිසා මට මේ වෙලාව ඔබතුමා මං ඉතින් දන්නේ නැතුව මේ වෙලාවේ ඔබතුමා පුද්ගලිකව දන්නද දන්නේ
නැහැ. මේ ප්‍රශ්නේ
බරපතල ලෙස තියෙනවා ඒ ප්‍රදේශයේ ජනතාව.
හොඳයි ගරු ඇමෙතුමා
ඒක ගරු කතානායකතුමනි අපි චක්‍රලේඛ ප්‍රකාරව සාමාන්‍ය මුදල් එකතු කරගන්න බෑ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතියකින් තොරව. පළාත් පාසලක නම් පළාත් ලේකම්වරයාගේ අනුමැතියකින් තොරව මුදල් හිතුමතේට අවිධිමත්ව එකතු කරන්න පුළුවන් කමක් නැහැ. සාමාන්‍යයෙන් අපි මේ වගේ උත්සවයකදී අපි ඒ බර දරන්න දෙන්නේ නැහැ. දෙමව්පියන්ට ඒක අමාත්‍යාංශයෙන් දරනවා. සමහර විට ඒ පාසල් සංවර්ධන සමිතියෙන් මේ දරලා තිබුණත් අපි ඒක ආපහු නැවත ගෙවන ප්‍රතිපූර්ණය කරනවා. එහෙම තමයි ක්‍රමවේදයේ තියෙන්නේ. මේ ගැන තමුන්නාංශ කියන නිසා මම නැවත
නෑ ඔයාලා බලන්න ගන්න මෙච්චර ඒක ආයතනයේ සුද්ධ වුණා නේ ඔයාලා බලන්න. පොවිතුති ගරු ඉෂාක් රවමන් මැතිතුමා ගරු තැපැල් සේවා මුස්ලිම් ආගමික කටයුතු ඇමතිතුමාගේ
ඇති. නායකතුමනි මම අහනවා.
කතානායකතුමනි
පිළිතුර පළවෙනි ප්‍රශ්නේ එක ඔව් එම ගොඩනැගිල්ල වහලේ දිරාපත් වීම නිසා වහලේ කොටසක් පහත්ව ඇත වහලේ පහත් වී ඇති කොටස පමණක් අලුත් වෙඩියක් කළ නොහැකි අතර සම්පූර්ණ වහලේම ගලවා අලුත් වෙඩියක් කළ යුතුය ඇත මේ ගොඩනැගිල්ල 1998 වර්ෂයේ අලුත් වෙඩියක් කිරීමෙන් පසුව සුළු අලුත් වෙඩියාවෙන් කාර්ය මණ්ඩලය ශ්‍රමදායකත්වයෙන් ඉටු කරගෙන ඇත ආ දෙක එම ගොඩනැගිල්ලේ වහලේ අලුත් වෙඩියක් කිරීම සඳහා 2018 වර්ෂයේ ප්‍රතිපාදන වලින් 308.1.1.2001 වැය ශීර්ෂය යටතේ රුපියල් 12,50,800ක් ස්ථිරගත මුදල තැපල් කාර්යාලය ගොඩනැගිල්ලේ හා නිල නිවාසයේ ගොඩනැගිල්ලේ වහලය ගලවා අලුත් වැඩියා කිරීම සඳහා වෙන් කර ඇති අතර එම කාර්ය අදාළ ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීමෙන් අනතුරුව 2018 වර්ෂය තුළදී අලුත් වැඩියා කටයුතු අවසන් කිරීමට හැකියාව තිබෙනවා. ආ ප්‍රශ්නය අදාළ නෙවෙයි.
අර එමෙතුමනි තවත් ඒක අඩුපාඩු තියෙනවා ඔබ තුමා ලක්ෂ 12ක් තමයි දීලා තියෙන එක මදි. තවත් ඒක මුදල් කීපයක් දුනුත් හොඳයි. ඒ වගේම අනුරාධපුරයේ දිස්ත්‍රික්කයේ දැනට තපාල් කන්දොර 28ක් තියෙනවා. 28දී මේ අවුරුද්දේ ඔබතුමා දෙකට මුදල් දීලා තියෙනවා. මෙහෙම අවුරුද්දකට දෙක ගාන දීලා ගියොත් තව අවුරුදු 10ක් යයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ තියෙන සියලුම තපාල් කන්දරු හදන්න කාලය ගන්නේ. ඔබතුමා මුදල් අමාත්‍යතුමාත් එක්ක කතා කරලා විශේෂ විදියට ගල්කිරියාගම ගල්නෑව කෙකිරාව මේ ප්‍රධාන තපාල් කන්දරු දැනට බොහෝම අබලං තත්ත්වයේ තියෙනවා. ඔබතුමාගේ ගෞරවණීය ඉල්ලීමක් කරනවා හිතා ඉක්මනින් මේ අවුරුද්ද හරි මේ දෙක දෙක හදන්න නැතුව මුදල් එමැතුමාගේ මුදල් ඉල්ලලා මේ එක අවුරුද්ද ඇතුළතදී ඔබතුමාගේ කාලය තව තියෙන මාස 16යි මේ 16 ඇතුළතදී හරි ඉතුරු තියෙන සියලුම තපල් කන්දරු හදලා දෙන්න කියලා ගෞරවණීය ඉල්ලීමක් කරනවා
ඔබතුමාගේ. හොඳයි ගරු එමැතුමා.
ඔව් ස්තුති නමුත් මේ මුත ප්‍රතිපාදන වෙන් කරන්නේ එස්ටිමේට්තු ගත ඒ ප්‍රමාණය අනුවයි. ඒ වගේම උපතපල් කාර්යාලවලට අපි අමාත්‍යාංශ මුදල් වෙන් කිරීමක් කරන්නේ නැහැ. ප්‍රධාන කාර්යාලය පමණයි ඒ වගේ මුදල් වෙන් කිරීමක් සිදු කරන්නේ.
හ්ම්. ටාංගර ඔබතුමාට
ඒ සම්බන්ධව හොල බලලා අවශ්‍යයි ප්‍රතිපාදන ලබා දෙන්න කටයුතු
කරනවා. මේ බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඔව් ආන දෙවෙනි ප්‍රශ්නේ
කරු එමෙතුමනි අනුරාධපුර දිස්ත්‍රික්කයේ තමයි ලංකාවම තියෙන භූමි ප්‍රදේශයේ වැඩි. තාම එදා නිදහසට කලින් ඉඳලා යන්නේ තපාල් මාත්‍ර පුස්සයි කිලේ. අගමැතිතුමත් මේ වෙලාවේ ඉන්න නිසා ගරු අගමැතිතුමනි අපේ තපාල් මාත්‍රට මොටර්සයිකල් සේවයක් ලබා දුනොත් බොහොමයි හොඳයි කියලා හිතනවා. ඒකට හේතුව තමයි එදා පුස්සයි කිලේ ගියේ ගෙවල් ප්‍රමාණ පොඩි ප්‍රමාණයක් තිබු නිසා. දන් තියෙනවා මහ විශාල ගෙවල් ප්‍රමාණයක් තියෙනවා ජනගහන වැඩිවීමක් වෙලා තියෙනවා ඒ නිසා විශේෂ අවධානයක් කරන්න අලුත් වැඩපිළිවෙලක් යටතේ ඒ අය තාසාවේ මොටර් බයික් කියලා හරි කියලා මේ තපාල් ටිකක් බෙදා ගන්න පුළුවන් විදිහට වැඩපිළිවෙලක් කරලා
දුන්නා ඒක තමයි අවධානය යොමු ගන්න හරිද
අපි එහෙම හොයා බලලා අපි කඩ කරන්නේ නමුත් ආණ්ඩුව පත්වනට පස්සේ තමයි බොහෝ කාලෙට පස්සේ මේ බයිසිකල් හරි ලබා දුන්නේ පස්සේ කාලේ
හොඳයි බොහොම තුතේ ගරු චමින්ද විජේසිරි මැතිතුමා ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමා ගරු සෞඛ්‍ය පෝෂණ ජේෂේ වෛද්‍ය මැතිතුමාගේ ඇසීමට
ගරු කතානායකතුමනි ආ එක ඔව් ආ දෙක විමර්ශනයෙන් අනතුරුව චෝදනා පත්‍ර කෙටුම්පත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යවා ඇත ආ රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් විධිමත් විනය පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව තීරණය කළ යුතුය ඈ පැන නොනගි.
ගරු මන්ත්‍රීතුමා
ගරු කතානායකතුමනි බොහොම ස්තුතිවන්ත වෙනවා අපේ සෞඛ්‍ය ඇමතුමාට මේ පිළිබඳව තුමාම ඇවිල්ලා පිළිතුරක් ලබා දීම පිළිබඳව. ඒ වගේම අපි රටක් විදියට අගය කරන්නට උනා ජාත්‍යන්තර තලයේ දිනා ගන්නත් පුළුවන් මට්ටමේ අපේ ඇමතුමා වර්තමාන වෙද්දි සෞඛ්‍ය ඔස්වා තබාගෙන සිටිනවා. නමුත් අද තත්ත්වයේ ජනතාව මේ සෞඛ්‍ය පිළිබඳව ඇගයීමකට ලක් කිරීම මදි විදිහට මම ගරු ඇමතුමා මේ ඔබතුමාට යෝජනා කරනවා. මොකද මේ වෙද්දී විශාල බේත්වල මිල අඩු කරලා තියෙනවා ස්ටෙන්ට් ඒ වගේම ඇස් කාච විශාල විදියට නොමිලේ දෙන කටයුතු කරලා තියෙනවා. ඉතින් මම ඔබතුමාට යෝජනා කරන මගේ එක ප්‍රශ්නයයි, මම ප්‍රශ්නකුත් නෙමෙයි මේක යෝජනාවක් විදියට ඔබතුමා වැනි අමාත්‍යංශකින් මට ප්‍රශ්න අහන්න මේ වෙලේ අවස්ථාවක් නැහැ. එහෙම කළොත් මම අසාධාරණයක් කරන්නේ. වර්තමානයේ රෝහල් පද්ධතියේ ජනතාව ආරක්ෂා කරගන්න තැනට ගේන්න නිදහස් සෞඛ්‍යයෙන් රජයේ වියදම් කරන මුදල් විශාල මුදලක් එක රෝගියෙක් වෙනුවෙන් වියදම් කරනවා. ඒ මුදල් මෙපමණක් රජයේ වියදම් කරන බව ජනතාවට ඇඟෙන්න අඩුමතරම මේ රෝහල් ගත වෙලා යන ජනතාවට තමන් වෙනුවෙන් යම් මේ තරම් මුදලක් වියදම් කළා කියලා ජනතාවට දැනෙන්න බිලක්වත් හදලා දෙන්න පුළුවන් ක්‍රමයක් හදනවා නම් ගරු ඇමතුමා මේ කාලේ හැටියට සෞඛ්‍ය වෙනුවෙන් ජනතාවගේ දායකත්වය ලබා ගන්න වැදගත් වෙනවා කියලා මම යෝජනා කරනවා.
දැන් මන්ත්‍රීතුමා ඒ වැඩපිළිවෙල අපි ආරම්භ කරන්න හිටියේ ඒකට පෙර ඇත්තටම අපේ වෛද්‍යවරු අපේ තියෙනවා අර ඉන්ෆර්මැටික්ස් සෙක්ෂන් එක මේක IT සෙක්ෂන් එක ඒකේ ප්‍රධානියා කළුත කළුබෝවිල ඇත්තටම ආරම්භ කළා තිබුණා එතුමාම. මොකද මං එදා ඒක විවෘත කරන්න ඒකේ වෙනත් අංශ විවෘත කරන්න ගිය වෙලාවේ එතුමා පළවෙනි බිල ඒ විදිහට ඒ රෝගියෙකුට මගේ ඉදිරියේදී මගේ අතින් ලබා දුන්නා. එතුමා ලෑස්ති කළ තිබෙනවා ඒ ඖෂධ සහ අනිකුත් ප්‍රතිකාර වලට යන මුදල විතරක් දාලා ඒ බිලක් ලෑස්ති කළ තියෙනවා. ඒක හිතා හොඳයි. හැම රෝහලකටම ඒක ඒක ඒ ක්‍රමයේ ක්‍රියාත්මක කරන්න දැන් අපි ක්‍රියා කරනවා.
විනාඩියක් දෙන්න මට මේ ගරු මේ සෞඛ්‍ය අමාත්‍යතුමනි විශේෂයෙන්ම මේ පිළිකා රෝගීන් වෙනුවෙන් දැවැන්ත මුදලක් වියදම් වෙනවා. නමුත් පිළිකා රෝගියා ඒක අරගෙන ඇවිල්ලා නිකන් යන්නේ රජයෙන් 125ක දෙයක් කෙරුවේ නෑ වගේ. නිසා ඒ පිළිබඳවත් ඔබතුමා කාරුණික අවධානය යොමු කරන්න.
හොඳයි. පිළිකා රෝගීන්ට ගිය රජය යටතේ තිබුණේ 115ක සීමාවක් තිබුණා. ඒ කියන්නේ බෙහෙත් දුන්නේ ඒතර ට්‍රක්සුමාප් කියන ඉන්ජෙක්ෂන් එක 280,000 එදා තිබුණා. ඒතර ඉන්ජෙක්ෂන්ස් 5යි. ඒ නිසා 3 දීලා තිබුණේ 5යි 1ක් බෝනස් ඒ විදිහට තිබුණේ. නමුත් අද ඒවා ඔක්කොම ඉවත් කරලා තියෙනවා. ඉවත් කළා ජීවිත කාලයම අද පිළිකා රෝගීන්ට අපි මේ නිදහස් සෞඛ්‍ය සේවය යටතේ සියලුම ප්‍රතිකාර ලබා දෙනවා. දැන් සමහර රෝගීන් ඉන්නවා 120 හිටන් වියදම් කරපු කට්ටිය. ඒකේ සීමාවක් නැහැ. දැන් දිගටම දෙනවා. මොකද ගියාණ්ඩුව පිළිකා ඖෂධ සඳහා වියදම් කරේ මිලියන 1300යි අවුරුද්දකට. අද ඒ ඖෂධයේ මිල 280,000 අපි අඩු කරගෙන තියෙනවා. පියල් 144,000. මේ ඖෂධයේ මිල භාගයක් වෙලත් දැන් අපි වියදම් කරනවා මිලියන 4800ක් අවුරුද්දකට. ඒ මිල අඩු කරගන්නට බැරි වුණා නම් මට මේකේ වියදම මිලියන 9600ක්. ඒකෙන් තේරෙනවා මිලියන 1300 හත් ගුණයකින් වැඩි වෙලා තිබෙනවා වියදම. ඒ කියන්නේ පිළිකා වැඩි වෙලා නැහැ කවදාකවත් ඒ වගේ ප්‍රමාණයක්. ඒ කියන්නේ අද මේ මැරෙන්න හිටව මිනිස්සු ඔක්කොම අද ජීවත් වෙනවා මේ රජේ හින්දා. ඒක තමයි යහපාලනය කියන්නේ.
හොඳයි. බොහොම ස්තුතියි ගරු තුෂාන් ඉන්දුනිල් අමරසේන මැතිතුමා. දෙවෙනි වටේ තුන්වෙනි ප්‍රශ්නේ ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා ප්‍රශ්න
මම අහනවා.
සභාගත කරන්න.
හොඳයි. හතර ගරු උදේ ප්‍රභාත් ගමන්පිල මැතිතුමා. ගරු SM මරික්කා මැතිතුමා නගර සැලසුම් ජල සම්පන්න මැතිවෙන් අහනවා ප්‍රශ්න අහනවද? ප්‍රශ්න අහනවද ආණ්ඩු පක්ෂෙන්?
අහනවා.
මම සභාගත කරනවා.
හොඳයි. 10 ගරු චමින්ද විජේසිරි මැතිතුමා විදුලි බලය මැතිතුමාගේ අසීමට ප්‍රශ්න අහනවද?
අහනවා. කථානායකතුමනි විදුලි බලය මැතිතුමා සති දෙකක් කල් ඉල්ලනවා.
12 තුෂාර ඉඳුනිල් අමරසේන මැතිතුමා පළාත් සභා පරාත්පන්න මැතිතුමාගේ ඇසීමට
සභාගත කරනවා.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27-2 යටතේ ප්‍රශ්න ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා. ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා.
ගරු කථානායකතුමනි මේ ප්‍රශ්නේ ගරු අගමැතිතුමා වෙත යොමු කරන්නේ
මොකද්ද? වචනයක්
ජනමාධ්‍ය නිදහසට බලවත් තර්ජනයක් මතුවී තිබෙන කාරණාවක් අවධානයට ගෙනට හා විසඳුමක් ඇතිකර ගැනීමට එනම් නෙත් FM රේඩියෝ ආයතනයට අද ඇතිවී තිබෙන තර්ජනය ආණ්ඩුව මාධ්‍ය නිදහස ආරක්ෂා කරන බවට රට ඉදිරියේ හා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කර ආණ්ඩුව ජනමාධ්‍ය දඩයම කරගෙන යාම ඉතා අහිතකර තත්ත්වයකට නිදහස් ජනමාධ්‍යයට හා එම අයිතිය භුක්ති විඳින ජනතාවටද අත්කරමින් ඇත. එනම් නැත් FM මේ කාරණාව පමණක් එක හදිසි කාරණාවක් හැටියට, එනම් නැත් FM රේඩියෝයේ වසර 12ක කාලයක් අසන්නන් වෙනුවෙන් ගුණාත්මක සේවයක් පවත්වන ආයතනයක්. එම සේවාව මගින් සතියේ දිනවල උදෑසන විකාශවන පැඳුම්ගල වැඩසටහන මගින් රටේ සිදුවන වංචා, දූෂණ, අක්‍රමිතා හා කාලීන සිදුවීම් සුවිශේෂ ආවරණයක් කරන බව අගමැතිතුමා පිළිගන්නවාද? 2018 මාර්තු 9 වෙනි දින වැඩසටහන මගින් නියෝජ්‍ය අමාත්‍යවරයෙකු සම්බන්ධ කරන ලද වැඩසටහනින් පසුව නැත් FM ආයතනයට තර්ජන කරමින් ඇති බව, පොලිසිය සම්බන්ධ කරගෙන ආයතනයට හා ආයතනයේ ශ්‍රමිකයන්ට පලපෑම් කරමින් සිටින බැවින්, ඒ අතරට ගරු කථානායකතුමනි කොල්ලපිටිය පොලිසිය විසින් මේ කරන තර්ජනය මේ ආයතනයේ එදිනෙදා කටයුතු පමණක් නොව ඒ ආයතනයෙන් විවිධ ඉල්ලීම් කරන ප්‍රේක්ෂකයන් ගීතයක් ඉල්ලන අයගේ ටෙලිෆෝන් එකෙන් අරන් පොලිසියට එන්න කියනවා. ස්වාමීන් වහන්සේලාට පොලිසියට එන්න කියනවා. ඇයි නෙත් FM එකට කතා කරේ කියලා බණ කියපු අයට පොලිසියට එන්න කියනවා. මේ බැවින් දැන් එළිදරව් වී තිබෙන්නේ මේ විචාරාත්මක වැඩසටහන වලට සම්බන්ධ වූද පොලිසිය කැඳවීම්, ප්‍රශ්න කිරීම් කරමින් ජනමාධ්‍ය ආයතනයට හා එහි සම්බන්ධන සැමට තර්ජන, කරදර, බලපෑම් වහා නමත්වීමට මැදි අත්වී පියවර ගන්න ලෙසයි. මේ පිළිබඳ නැත් FM ආයතනය විසින් අමතන ලද ලිපිය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකතුමා වෙත 2018 5/25 වෙනි දිනද යවා තිබෙනවා. මේ මම මේ සම්බන්ධව ලිපිය ඇතුළත් කරන ලෙස හන්සාඩ් වාර්තාවට ඇතුළත් කරන ලෙස ඉල්ලනවා. මොකද එක පැත්තකින් ගරු කථානායකතුමනි ජනමාධ්‍ය නිදහස දැවන්ත තර්ජනයකට මෙසෙල්ලක් නෙමේ වැඩපිළිවෙල. ඔබතුමත් දන්නවා කථානායකතුමා හැටියට පාණ්ඩු ගණනාවක් කාලය තුළ පවත්වාගෙන ඉන්නවා. රයිට් ඔෆ් රිප්ලයි, පිළිතුරු දීමේ අයිතියක් තියෙනවා. පිළිතුරු දීමේ අයිතියක් තියෙද්දී ඒ අය පිළිතුරු දීමේ අයිතියක් දෙනවා.
හොඳයි, අපි අවස්ථාව දෙමු.
මම මේ නෑ, මේ කාරණේ අගමැතිතුමා විරුද්ධ දෙන්න ඉස්සෙල්ලා මම අහන්නේ ඒ සියලු අයිතිවාසිකම් තියලා තියෙද්දී ඇයි පොලිසිය මෙහෙම දඩයම් කරන්නේ? පොලිසියට දුරකථන වලින් කතා කරපු අයගේ දුරකථන නම්බර දෙන්නේ රහස් පොලිසිය අගමැතිතුමනි. අද ජනමාධ්‍ය සෑම දුරකථන යක්ම යලිතොරක් ටේප් කරන භයානක තත්ත්වයක් ඇති කර තිබෙන නිසා.
හොඳයි, ගරු අගමැතිතුමා.
ගරු කථානායකතුමනි, මේ රජය මාධ්‍ය නිදහස ඇති කරා එක ආරක්ෂා කරන. මෙතන තියෙන්නේ නෙත් සේවය එක පුවතක් ගැන පොලිසිය ගත්ත ක්‍රියාමාර්ග පොලිස් පැමිණිල්ලක් නිසා. නැත්තම් පොලිසියට උමනාවෙලා නැහැ. 2018 මාර්තු 9 වෙනි දින ප්‍රකාශනය කරන බැලුම් ගල නැමැති වැඩසටහනේ විකාශනයක් ගැන එක පුවතක් ගැන අපේ කළුතර දිස්ත්‍රික පාර්ලිමේන්තුව මන්ත්‍රීහා වන ජීවි තිරසර සංවන් නියෝජ්‍ය ඇමති පාලිත කුමාර තෙවරප්පේරුව මහත්මයා ලිඛිතව පැමිණිලක් කරලා තියෙනවා. ඉතින් කවුරයි ලිඛිතව පැමිණිලක් කරන්නේ? ඒ කියන්නේ විමර්ශනයක්. දැන් විමර්ශන කියන පදනමක් අනුව මේ විශේෂයෙන්ම මේ වැඩසටහන මෙහෙව දෙදෙනාගෙන් චරිත් ජීවන්ත ධර්මසේන හා චාමික ගීත් ගායනාගෙන් පොලිස් ස්ථානයේ පැමිණි පසු ඒගොල්ලෝ ප්‍රකාශ සටහන් කරගෙන තියෙනවා. ඊට පසුව මේ ගැන තව කරුණු අරගෙන පොලිසිය මැයි 8 වෙනිදා කොටුවේ මහේස්ත්‍රා උසාවියේ
B නමයයි බිින්දුවයි පහයි පහයි එක යටතේ අධිකරණට කරුණු වාර්තා කර තොරතුරු ලබා ගැනීම සඳහා තව තුන් දෙනෙක්ගේ ප්‍රකාශ ඉල්ලලා තියෙනවා. මේ මේ කරලා තියෙන්නේ කොල්ලු පිටිය පොලිසිය වෙන කවුරුවත් නෙමෙයි. ඒ මේ ඔක්කොම අවසන් කරාම වාර්තාව දීලා එතකොට වාර්තාවේ තීන්දුව කරන්න පුළුවන් මොකද්ද ගන්න පියවරක. දැන්ට එයාට තිබෙනවා සම්පූර්ණ වාර්තාවක් එවන්ට. ඊට වඩා net වැඩසටහනට අපි කිසි විටක මේ මැදිහත් වෙලා නැහැ. ඒ වගේම අපේ මේ මාධ්‍ය අමාත්‍යාංශය කිව්වේ මාධ්‍ය මගින් මෙවැනි වැඩසටහන විකාශනය කරන ලබන්නේ ඒ සඳහා ප්‍රමාණවත් මාධ්‍ය නිදහසක් තියෙන නිසා අපි මාධ්‍යවේදීන්ට තර්ජනය කරනට විරුද්ධයි. දැන් ළඟදී අපි දැකලා තියෙනවා නිව්යෝක් ටයිම්ස් වෙලා තියෙන දැන් අපි මේ ලංකාවට තර්ජනය කරන මරණව විතරක් නෙමෙයි මේ නිව්යෝක් ටයිම්ස් ආයතනේ නිව්යෝක් ටයිම්ස් එකේ කතෘටත් අනික් අයටත් තර්ජනය කරලා තියෙනවා. ඔය ගැන දැන් නිව්යෝක් ටයිම්ස් එකේ පත්තරේ දාලා තියෙනවා ප්‍රසිද්ධියෙම අපිට තර්ජනය කරා.
මේ ආයතනයට දුරකථනෙන් ප්‍රේක්ෂකයන් කතා කරන දුරකථන නොම්බර සියල්ල පටිගත කරලා පොලිසියට යන්නේ කොහොමද? තමුන්නාංශලාද පටිගත කිරීම කරන්න නැත්නම් ජනමාධ්‍ය ආයතනයක දුරකථන සම්මාවය. මේ
පොලිසිය දැනට මහේස්ත්‍රා උසාවියෙන් ඉල්ලා තියෙන්නේ නෑ පළමුවෙන්ම මේ දෙදෙනා ප්‍රකාශ මේ ඇත්තටම චරිත් ජීවන්ත ධර්මසේනත් චාමික ගීත් ගායන් ඉතින් පොලිසියට ප්‍රකාශයක් සටහන් කරලා තියෙනවා. මම ප්‍රකාශය දැකලා නැහැ, ඉල්ලුවෙත් නැහැ, මට වැඩක් නැහැ එකෙන්. ඊට ඒකෙන් පස්සේ තමයි එයා ඉල්ලා තියෙන්නේ මහේස්ත්‍රා උසාවියෙන් ඉල්ලා තියෙනවා උහන චම්පික නිරෝෂන් ණයද රත්නපුර පලාබද්දල රේණුකා චාන්දනි කුමාරියා ණයගේද මහනුවර HDH ඩිලානියායගේද රත්නපුර DM දොන් සමාර් කුමාර් කියන හතර සමන් කුමාර් කියන හතර දෙනාට විතරක් ප්‍රකාශ ලබා ගන්න කියලා අයිතිය ලැබලා තියෙනවා. ඒ හතර දෙනෙක් විතරයි
මම බැජිට් කිරීම කවන්නේ කරා
විභාගය අවසන් වුණාන් පස්සේ අහන්න.
තර්ජනය කරන්න කියලා කියන්නේ කවුරු හරි කියන්න ඇති පොලිසියට ශ්‍රාවකයන්ට තර්ජනය කරන්න මේ ආයතනයට තර්ජනය කර නැත්නම් ගීතයක් ඉල්ලපු අර කාන්තාවට ටෙලිෆෝන් කරන්නේ මොකටද? මේ නම්බර කොහොමද ආවේ?
මේ
මුළු නම්බර නාමාවලියම net fm එකට කතා කරන පොලිසිය අතේ තියෙනවා. ඉතින් මේකෙන් කියන්නේ ටේප් කරනවා කියන එක නේද? මුළු ආයතන
මම දන්නා net එකෙන් දුන්නාද කොහොමද මම ඒකත් හොයලා
බලන්න
ඕනේ කියලා ඔබතුමාට වාර්තා නෑ
හොඳයි
මම දන්නේ මං අහන්නක
තවසේ
ඒගොල්ලේ සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් මේ වැඩසටහන ඒගොල්ලෝ ටේප් කරලා ඒක දුන්නා නම් ඉතින් එතනින්ම හොයාගන්න පුළුවන් මොකද කවුද කතා කරන්නේ මොකද්ද කියලා ඔක්කොම එතන සඳහන් වෙනවනේ
හොඳයි ගරු ඩග්න දේවානන්ද මැතිතුමා
අනික තියෙන්නේ මේ ඔබතුමා කිව්වේ නිසා දැන් ඉතින් දැන් අපි මොකද්ද මේ නිව්යෝක් ටයිම්ස් එක ගැන කරන්නේ නිව්යෝක් ටයිම්ස් එකේ කතාවක් තියෙන්නේ නිව්යෝක් ටයිම්ස් එලා නෑ නෑ අපි නෙමෙයි දැන් මේ අපි දන්නේවත් නෑ අපි දන්නේවත් නෑ අපි දන්නේවත්
හරි ඕකේ we going back to the next one we go over to the next one මොකද්ද ගරු මන්ත්‍රීතුමා ඇමිත් නියෝජ්‍ය ඇමිත්තුමා
ගරු කතානායක
මේකට අදාළව
නිව්යෝක් ටයිම්ස්
අපි අද ගැන that's already only prime minister
ඇමිත්තුමා ඊයේ ප්‍රකාශයක් කරා එතුමාලගේත් වගේ කීම මහින්ද රාජපක්ෂ මහත්මයා මේ සම්බන්ධව ප්‍රකාශයක් කරන්නේ පාර්ලිමේන්තුවේ අපි සියලු දෙනා
හොඳයි 27 ගරු ඩොක්ටර් දේවානන්ද මැතිතුමා
prime ministers
honorable prime minister hari
එතුමා මෙතෙන්ට ඇවිල්ලා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරන ප්‍රශ්නේ ඉවරයි
හොඳයි ගෞරව ඩොක්ටර් දේවානන්ද මැතිතුමා go ahead
නන්රි ගෞරව සභානායකර අවර්ගලේ ප්‍රදේශ අවිරිති නිලයිපරි අවිරිති மற்றும் වන ජීවරාශිகள் அமைச்சர் கௌரவ சரத் பொன்சா அவர்களிடம் கேட்பதற்கு சரத் பொன்சாவால் இங்கே ரெண்டார்கள் காணவில்லை தெரிகிறன்ட்டு வடக்கு மாகாணத்தில் முல்லைத்தீவு மாவட்டமானது தொடர்ந்தும் வறும நிலையில் இருந்து வருகின்ற நிலையில் சுமார் 10,000 மேற்பட்ட குடும்பங்களின் வாழ்வாதாரங்களை மேம்படுத்தும் வகையில் முன்னாள் கடற்தொழில் மற்றும் நீதியியல் வளத்துறை அமைச்சராக இருந்த கௌரவ மஹிந்த அமரவீர அவர்களிடம் நான் முன்வைத்த கோரிக்கை கிணங்க நந்திக்கடல் ஆற்றுப்பகுதியை அபிவிருத்தி செய்வதற்கு கடந்த வரவு செலவு திட்டத்தின் மூலமாக நடவடிக்கை எடுக்கப்பட்டிருந்தது. மேற்படி நந்திக்கடலினை அபிவிருத்தி செய்வதனூடாக சுமார் 10,000 மேலான கடற்தொழிலாளர் குடும்பங்கள் தங்களது வாழ்வாதாரங்களை ஈட்டிக்கொள்ள முடியும் என்பது குறிப்பிடத்தக்கது. இத்தகையதொரு நிலையில் முல்லைத்தீவு மாவட்டத்தில் நந்திக்கடல், வட்டுவாகல் மற்றும் நாயாறு போன்ற பகுதிகளை இயற்கை ஒதுக்கிடமாக அடையாளப்படுத்துவதற்கு வனஜீவராசிகள் திணைக்களம் நடவடிக்கை எடுத்து வருவதாக ஊடகங்கள் செய்திகளை வெளியிட்டு வருகின்றன. மேற்படி நந்திக்கடல், வட்டுவாகல் மற்றும் நாயாறு போன்ற பகுதிகளை இயற்கை ஒதுக்கிடமாக அடையாளப்படுத்துவதற்கு நடவடிக்கை எடுக்கப்படுகின்றனவா? நந்திக்கடல் பகுதியை அபிவிருத்தி செய்வதற்கு கடந்த வரவு செலவு திட்டத்தில் ஏற்கனவே நிதி ஒதுக்கீடுகள் மேற்கொள்ளப்பட்டுள்ள நிலையில் அதனை இயற்கை ஒதுக்கிடமாக அடையாளப்படுத்துவதன் ஊடாக அதனை நம்பி வாழ்ந்து வருகின்ற சுமார் 10,000 மேற்பட்ட குடும்பங்களின் வாழ்வாதாரங்களுக்கு ஏற்படக்கூடிய பாதிப்பு தொடர்பில் அவதானம் செலுத்தப்பட்டுள்ளனவா? இயற்கை ஒதுக்கிடமாக மேற்படி பகுதிகள் அடையாளப்படுத்தப்படுமானால் எமது மக்களின் வாழ்வாதாரங்கள் பாதிக்கப்படும் என்பதால் மேற்படி திட்டத்தினை கைவிட்டு எமது மக்களது வாழ்வாதாரங்களுக்கு பாதிப்பு ஏற்படாத வகையில் திட்டங்களை மேற்கொள்ள நடவடிக்கை எடுக்க முடியுமா? மேற்படி எனது கேள்விகளுக்கான பதில்களையும் எடுக்கப்படக்கூடிய நடவடிக்கைகள் தொடர்பான விளக்கங்களையும் கௌரவ அமைச்சர் மார்ஷல் சரத் ஹன்சா அவர்கள் வழங்குவார் என எதிர்பார்க்கின்றேன். மிஸ்ஸிங் இன் ஆக்ஷன்
கரு கதாநாயகத்துமணி டக்ளஸ் தேவானந்த மந்திரித்துமாகி 27 பிரச்சனையிட பிரித்துற சரத் ஹன்சேக அமைதித்துமா இலங்கை பார்லிமெண்ட் தினேதி லபாதினபாவ தனந்துண்ணா. He said he is going to reply next week.
Okay.